ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකයේ තත්ත්වෙත් පිළිබඳ විමසා බලන ලෝවටා විදෙස්විත්ති සමාලෝචනය ආරම්භ කිරීමටයි එමනම් දැන් මේ අපේ සූදානම. සුපුරුදු විදිහට මේ තොරතුරු විග්‍රහයට ශ්‍රී ලංකාවේ සිට සූදානම් ඉස්සිරිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් අයබෝන්.
අයබෝන් දිතුක්ෂි.
අපි මුලින්ම සාකච්ඡා කරමු මේ වෙනකොට විශාල අවධානයකට ලක් වෙලා තියෙන කවුරුත් බලාගෙන හිටපු කොරෝනා ප්‍රතිරෝධී එන්නත ජනතාවට ලබා දීම ආරම්භ කරනවා කියලා මහා බ්‍රිතාන්‍ය විසින් නිවේදනයක් නිකුත් කළා ඊයේ වෙනකොට. විශේෂයෙන් මේක ලබන සතියේ දිහාට ඉතර වගේ පටන් ගන්නට සූදානම් කියලා. මේක තමයි අපිට ඇහෙන පළවෙනි වතාව මේ වෙනකන් අත්දැක බලමින් තිබුණු මේ කොරෝනා එන්නත ජනතාවට ලබා දීම ආරම්භ කිරීමේ පළමු අවස්ථාව. මේ සම්බන්ධව අපි කැමති බ්‍රිතාන්‍යයෙන් තොරතුරු වාර්තාවන ආකාරය සම්බන්ධව මුලින්ම ඔබෙන් කරුණු දැනගන්නම.
දිල්රුක්ෂි, බ්‍රිතාන්‍ය මුලින්ම හඳුන්වා දෙන්නේ ෆයිසර් සහ බයොන්ටෙක් කියන ජර්මන් සමාගම. ෆයිසර් කියන්නේ ඇමරිකාන් සමාගමක්, ඒකම බයොන්ටෙක් කියන්නේ ජර්මනියේ සමාගමක්. මේ සමාගම් දෙක එකතු වෙලා නිෂ්පාදනය කරපු ඒ එන්නත මුලින්ම එන්නත් 108ක් ලබන සතිය විශේෂම බදාදා වෙනකොට ලබා දීමට තමයි බ්‍රිතාන්‍ය කටයුතු කරලා තියෙන්නේ. මේක තමයි බටහිර රටවල් වල මුලින්ම මේ විදිහට මහජනතාවට එන්නත ලබා දීමේ කටයුත්තක් ආරම්භ කරන්නේ. මෙතනදී අභියෝග රාශියක් තියෙනවා දිලුක්ෂි. මොකද මේ ෆයිසර් එන්නත ඒක ගබඩා කරන්න අවශ්‍ය වෙන්නේ ඍණ අංශක 70ක උෂ්ණත්වයේ. ඉතින් මේක බොහෝ තැන්වල මෙවැනි උෂ්ණත්වය පාලනය කර ගැනීමට නොහැකි නිසා බ්‍රිතාන්‍ය මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන රෝහල් පද්ධතිය මාර්ගයෙන් මේ එන්නත මුලින්ම තෝරාගත්ත පිරිසකට ලබා දෙන්නට. එතකොට මේ 108ක ජනතාවට තමයි මුලින්ම මේ එන්නත ලබා දෙන්නට පුළුවන්. ඊට පස්සේ ඔවුන් බලාපොරොත්තු වෙනවා තව එන්නත් මිලියන 40ක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙතනදී තවත් ප්‍රශ්නයක් තියෙනවා, මේ එන්නත දෙවරක් ලබා දෙන්නට අවශ්‍යයි. එක්වරක් ලබා දීලා සති 3කට පස්සේ නැවත බූස්ටර් එකක් දෙන්න අවශ්‍යයි කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ මිලියන 40ක් බ්‍රිතාන්‍ය දැන් ඇනවුම් කරලා තියෙනවා. ඒ මිලියන 40න් ඇත්තටම එන්නත ලබා දෙන්නට පුළුවන් මිලියන 20ක ජනතාවට පමණයි. ඉතින් මේ කටයුත්ත ලබන බදාදා වෙනකොට ආරම්භ කරලා විශේෂයෙන්ම වයස අවුරුදු 80ට වැඩි උදවිය සහ ඔවුන්ව බලා කියා ගන්න ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රමුඛතාවය දීලා මුලින්ම ඔවුන්ට මේ එන්නත ලබා දීමට තමයි කටයුතු කරලා තියෙන්නේ.
ඔව්, දැන් මේ සම්බන්ධව ඔස්ට්‍රේලියාවෙත් විශාල කතාබහක් ඇති වුණා ඊයේ දවසේ සිට. සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් මේ සම්බන්ධව විශේෂිත නිවේදනයකුත් නිකුත් කළා. අගමැතිතුමා ෆේස්බුක් ලයිව් හරහා ඇවිල්ලා මහජනතාව ආමන්ත්‍රණය කරමින් සනාථ කළා ලබන වසරේ බොහෝ දුරට මාර්තු මාසයේ වෙනකිට ඔස්ට්‍රේලියානු ජනතාවටත් මේ කොරෝනා ප්‍රතිරෝධී එන්නත ලබා දෙන්නට මේ වෙනකොට සියලු කටයුතු සූදානම් වෙමින් තියෙන කියලා. මේ ෆයිසර් බයොන්ටෙක් කියන එන්නත් දෙකට අමතරව ඔස්ට්‍රේලියාව තවත් එන්නත් හතරක් සඳහා ගිවිසුම් වලට එළඹිලා තියෙනවා. අනිත් එන්නත් හතර තමයි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත, ඊට පස්සේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයෙන් අත්හදා බලමින් සිටින SCSL කියන එන්නත, ඊට පස්සේ නෝවාවැක්ස් සහ කොවැක්ස් කියන එන්නත්. මෙමනි වූ එන්නත් පහක් සඳහා ගිවිසුම් වලට ඔස්ට්‍රේලියාව එළඹිලා තියෙනවා. ඉතින් එයින් එක එන්නත්ක් තමයි මේ ෆයිසර් සහ බයොන්ටෙක් කියන එන්නත. ඉතින් දැන් බ්‍රිතාන්‍ය මේක පටන් ගත්ත කියලා කියන්නේ ඔස්ට්‍රේලියාව අනිවාර්යෙන්ම සනාථ කළා ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට මේ බයොන්ටෙක් ෆයිසර් මේ එන්නත ඔස්ට්‍රේලියාව තුළ ලබා දීම ආරම්භ කරනවා කියලා. දැන් මේ ඔස්ට්‍රේලියාවේ පැත්තේ තොරතුරු. ඊට අමතරව අපි අර ස්පුට්නික් කියන එන්නතක් පිළිබඳව දැන් සති කිහිපයක් තිස්සේ කතා බහ කරන්නේ රුසියාව විසින් හඳුන්ලා දුන්න කොරෝනා ප්‍රතිරෝධී එන්නත. මේකත් ලබන සතිය දිහාට ජනතාවට ලබා දීමට කටයුතු සූදානම් වෙමින් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මොනවද අමල් අපිට දැනගන්න තියෙන තොරතුරු ඒ සම්බන්ධයෙන්?
දිරුක්ෂ, මේ ස්පුට්නික් කියන එන්නත තමයි ලෝකයේ ඇත්තටම මුලින්ම රජයක් විසින් අනුමත කළේ. රුසියාවේ රජය විසින් අනුමත කළා මේ එන්නත. ඔවුන්ගේ අපි කියන මේ ස්ටේජ් 3 එවනත තුන්වන මට්ටමේ පරීක්ෂණ අවසාන වෙන්නටත් කලින් රුසියානු රජය මේ එන්නත අනුමත කළා මහජනතාවට ලබා දෙන්නට. ඉතින් මේ එන්නතේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය ශීතකරණයක මේක ගබඩා කරන්නට පුළුවන්. ඒ එක්කම මේ එන්නතේ සාර්ථක භාවය 92%ක සාර්ථකත්වයක් මේ එන්නත තියෙනවා. ඒකම මේකේ මිල සාමාන්‍යයෙන් ඩොලර් 10ක් විතර වගේ කියලා තමයි ඒක එන්නතක මිල සඳහන් කරලා තියෙන්නේ. ෆයිසර් එන්නතත් එක සංසන්දනය කරොත් ඒකේ මිලට වඩා භාගයක් විතර වෙනවා මේ ස්පුට්නික් එන්නත. ඉතින් රුසියාව බලාපොරොත්තු වෙනවායි කියනවා මේ ලබන සතිය වෙනකොට ඔවුන්ගේ එන්නත ලබා දීමට. ඊට අමතරව දිලුක්ෂි මේ වෙනකොට තව ඇමරිකාවේ මොඩර්නා සමාගම සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනිකා විසින් වැඩි දියුණු කරපු ඒ එන්නත් දෙකත් ඉතාමත්ම කෙටි කාලයකදී ජනතාවට ලබා දෙන්න පුළුවන් කියන විශ්වාසය ඇවිල්ලා තියෙනවා. ඇමරිකාව බලාපොරොත්තු වෙන මේ මොඩර්නා එන්නත විශේෂයෙන්ම මේ මාසේ මැද භාගයේ විතර වගේදී රටේ ජනතාවගෙන් තුනෙන් එකකට විතර ලබා දෙන්න මිලියන 100කට විතර මේ එන්නත ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම රටක්ම මේ එන්නත ලබා දෙනකොට මේක රජය විසින් මේක ලබා දෙනවා මිසක්ක කිසියම් පුද්ගලයෙකුට පෞද්ගලිකව මේ එන්නත ලබා ගැනීම හැකියාව තවම නැහැ. මොකද මේ එන්නත් නිෂ්පාදනය කරන්නටත් කලින් බොහෝ රටවල රුබ කලින් සඳහන් කරා වගේ ඔස්ට්‍රේලියාව වගේ අනිකුත් රටවලුත් මේ එන්නතේ ඒ නිෂ්පාදනය කරන්නට කලින් ඒවා ඇනුම් කළා, ඒවා තමන්ගේ රටට ලබා ගැනීමට ගිවිසුම් කරගෙන තිබුණා. ඉතින් ඒ නිසා මේවා පෞද්ගලිකව ලබා ගැනීමට කිසිම කෙනෙකුට හැකියාවක් මුලින්ම ලැබෙන්නේ නැහැ. නමුත් රජයන් තුළින් තමයි මේ එන්නත ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ.
ඒ අතරතුරේදී මේ ඉන්ටර්පෝල් එක මේ අන්තර්ජාතික පොලිසිය යම් අනතුරු ඇඟවීමක් නිකුත් කළ තියෙන රටවල් වලට මේ කොරෝනා ප්‍රතිරෝධී එන්නත් එක්කම මේ ව්‍යාජ එන්නත් ඒ මේ සැලසුමකුත් තියෙනවා. ඒ සම්බන්ධව තොරතුරු ආරංචි වෙලා තියෙනවා. ඒ නිසා රටවල් වලට යම් නිවේදනයක් නිකුත් කළා තියෙන ඒ සම්බන්ධවත් පරිස්සමින් වගකීමෙන් කල්පනාකාරී වෙන්න කියලා. හැම දෙයකම මේ ව්‍යාජ දේවල් එළියට එන අතරතුරේදී කොරෝනා එන්නතරත් එකකින් ගැලවිලෙන්න හැකියාවක් නැති වගේ තමයි මේ තොරතුරුත් එක්ක අපිට හිතන්නට සිද්ධ වෙන්නේ. අමල්, මේ අපි කොරෝනා හා සම්බන්ධ වන ලෝක තත්ත්වය පිළිබඳ විමසා බැලුවතින් ඉතාමත්ම සෝචනීය කාරණාවක් විදිහට අපිට වාර්තා වෙනවා මරණ සංඛ්‍යාව මිලියන 1.5ට ආසන්නයි කියලා. ලෝක ආසාදිත සංඛ්‍යාව සහ ඒ වගේම කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධව කල්පනා කළොතින් රටවල් පිළිබඳව මොන වගේ විශේෂතාද මේ වෙනකොට අපිට දැනගන්න තියෙන්නේ?
දිලක්ෂි, මුළු ලෝකයේම ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 65 කිට්ටු කරමින් තියෙනවා. ඔබ කිව්වා වගේ මේ රෝගෙන් ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව 115 කිට්ටුවෙන් තියෙනවා. මේ වෙනකොට හරියටම මිලියන 1.49ක වගේ සංඛ්‍යාවක් තියෙනවා ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව. පහුගිය බදාදා වෙනකොට ඇමරිකාවේ එක දිනකට වාර්තා වෙච්ච වැඩිම මරණ සංඛ්‍යාව දැනගන්න ලැබුණා. මරණ 2700ක් එක දිනක වාර්තා වුණා. මේක තමයි වාර්තාගත වැඩිම මරණ සංඛ්‍යාවක් එක රටකින් එක දිනකදී ඇති වෙච්ච. ඒ එක්කම ඇමරිකාවේ ආසාදිතයන් රෝහල්ගත කිරීම වාර්තාගත 100,000ක සංඛ්‍යාවට පැමිණියා බදාදා වෙනකොට. ඉතින් ඇමරිකාව පුරහම මේ රෝගයේ පැතිරීමේ වේගය වැඩි වුණා පමණක් නෙවෙයි, ඇමරිකානු බලධාරීන් විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පරිපාලනය මේ වෛරසය පාලනය කිරීම අත්හැරිය බවක් පෙනෙන්නටත් තියෙනවා. බොහෝ ප්‍රාන්තවල දුහිතපු විදිහට මේ රෝගය ඉතාමත්ම සීග්‍රයෙන් දැන් පැතිර යමින් තියෙනවා. යුරෝපයේ රටවල් වල සීග්‍රයෙන් රෝගය පැතිර ගියාට පහුගිය සතියේ වෙනකොට එක්තරා විදිහක අඩුවීමක් දක්නට ලැබුණා. මොකද ඔවුන් අරගෙන තිබිච්ච සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ගත්ත පියවර නිසා. ඒ සමහර පියවර මේ සතියේ වෙනකොට එක්තරා විදිහකට ලිහිල් කිරීමකට ලක් වෙමින් තියෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට පියවර අරන් තියෙනවා. සමහර විශේෂයෙන්ම ආපනශාලා වගේ විවෘත කිරීමේ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා. නමුත් ෆ්‍රාන්සේ ජර්මනිය තවමත් ඒ ඔවුන් ඇති කරපු සීමාවන් තවමත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. මොකද ඒ දෙවන රැල්ල තවමත් අවසන් නැති නිසා.
ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෙරෙහි අවධානය යොමු කරමු. අපි දිගින් දිගට මේ විශේෂාංගයනුත් කියවනේ අමල්. දැන් අවසාන ප්‍රතිඵලය එන්නේ December 5-7 වගේ දවස්වල කියලා. අද December 4 අද වෙනකොට ඇමරිකාවේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලැබිලා තියෙන්නේ. එතෙක් මෙතෙක් නො වූ ආකාරයට ඩෙමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වුණු අපේක්ෂකයෙක් විදිහට ජෝ බයිඩන් විශාල සංඛ්‍යාවක් ඡන්ද ලබාගෙන තියෙනවා කියලා තොරතුරු හෙළි වෙනවා. හැබැයි ඒ අතරතුරේදී තවත් ආකර්ෂණීය කතාවක් වාර්තා වෙන ඇමරිකාව පැත්තෙන්. ඩොනල්ඩ් ට්‍රම්ප්ත් මේ තරඟය අතහැරලා නැහැයි කියලා ඊළඟ ජනාධිපතිවරණයේ 2024 පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයට ඔහු ඒමේ යම් අදහසක් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අපි කැමැති වැඩිදුර තොරතුරු දැනගන්න.
දිලෘක්ෂි, ධවල මන්දිරයේ තිබිච්ච නත්තල් උත්සවයකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා තියෙනවා මේ මැතිවරණය ඔහු දින්නා. නමුත් මේ මැතිවරණයේ දූෂිත ක්‍රියා නිසා ඔහුට ඒ ජයග්‍රහණය ලබා ගන්න නොහැකි වෙන්නට ඇති කියලා. නමුත් ඔහු ඒකත් එක්කම ප්‍රකාශ කරනවා තව අවුරුදු 4කින් ඔබව දැකීමට මට අවස්ථාවක් ලැබීවි කියලා. ඉතින් මෙතන මේක තමයි ඔහු ප්‍රකාශ කරපු තවත් සැරයක් මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඔහුගේ අදහසක් තියෙනවායි කියලා ඔහු ප්‍රකාශ කළා තියෙනවා. දැනට අවුරුදු 74ක වයසේ ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 මැතිවරණයට පිවිසුනොත් අවුරුදු 78දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට පුළුවන්. නමුත් අපි මේක සංසන්දනය කරොත් මේ වෙනකොට ජෝ බයිඩන් අවුරුදු 78දී තමයි ජනාධිපතිවරණය දිනන්නේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් තව වාරයක් තියෙන්නට පුළුවන්. නමුත් ඒක විශේෂ අවස්ථාවක් වෙනවා ජනාධිපතිවරයෙක් මුලින්ම මැතිවරණයක් දිනලා වාරයක් අවසන් කරලා දෙවන වාරයේ පෙරදිලා ආයමත් තුන්වෙනි වතාවට මැතිවරණයකට පිවිසීම විශේෂ අවස්ථාවක් වේවි. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන ඉතාමත්ම සුවිශේෂී පුද්ගලයෙක් නිසා ඒක ඒ ගැන අපිට පුදුමයට කාරණාවක් නෙවෙයි. ඒ එකම දිරුදක්ෂි මේ වෙනකොට ජෝ බයිඩන්ගේ මැතිවරණ ජයග්‍රහණය ඇමරිකාවේ සියලුම ප්‍රාන්තවලින් මේ වෙනකොට තහවුරු කළ අවසානයි. ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂයෙන්ම ප්‍රාන්ත 6ක මැතිවරණ ප්‍රතිඵලය අභියෝගයකට ලක් කළා. ඒ ප්‍රාන්ත 6 මේ වෙනකොට ඡන්දය නැවත ගණන් කරලා අර මුල් ප්‍රතිඵලයම නැවතත් සනාථ කරන්න තියෙනවා. ඉතින් මේ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැන් කිසිම මාර්ගයක් පෙනෙන්නට නැහැ නැවතත් ධවල මන්දිරයේ ජයග්‍රහණය කිරීමට. ජෝ බයිඩන් මේ වෙනකොට වැඩි ඡන්ද මිලියන 7ක් ලබාගෙන තියෙනවා. ඉතින් ඇමරිකානු ඡන්ද ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කරපු ජනාධිපතිවරයා හැටියට ජෝ බයිඩන් මේ වෙනකොටත් ඉතිහාසගත වෙලා තියෙන්නේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැනට තියෙන විදිහට කිසිම අවස්ථාවක් පෙළෙන්නට නැහැ ඡන්දය අභියෝගයකට ලක් කරන්න පුළුවන් කියලා. ඔහු නොයෙකුත් ප්‍රාන්තවල දිගින් දිගටම මැතිවරණයේ අභියෝගයකට ලක් කරමින් නඩු පැවරුවා. ඒ සියලුම නඩු මේ වෙනකොට උසාවි වලින් විසිකරලා තියෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැන් එන්නම ඔහුගේ පරාජය පිළිගන්න තත්ත්වයට ඔහු පත් වෙමින් තියෙනවා.
අවසන් වශයෙන් අපි සාකච්ඡාවට යොදාගන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට සම්බන්ධ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලෙහි පියා විදියට හඳුන්වන පුද්ගලයෙකු ඝාතනය කිරීම හා සම්බන්ධ වන අන්තර්ජාතිකව වාර්තාවන තොරතුරු සැක කරන්නේ ඊශ්‍රායලය විසින් මේ ඝාතනය සිදු කළයි කියලා. අපි දන්නවා ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ලෝකයේ මහත් ආන්දෝලනයට තුඩු දී තියෙන වැඩපිළිවෙලක්. න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරාවි කියන බියෙන් ඉරානයේ මේ ක්‍රියාවලිය නවත්වීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් යම් ගිවිසුමකට එළඹුණා. ඉන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වුණාට පස්සේ ඉරානයේ මේ ගිවිසුමේ කොන්දේසි කඩන කරනවාය කියන චෝදනාව මත මේ ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වුණා. ඉතින් මේ ගිවිසුම ප්‍රකාරව තිබුණු කාරණා යම් යම් කඩක්කප්පල් වීම වලට ලක් වුණා. ගිවිසුම හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. හැබැයි ජෝ බයිඩන් හෝ මේක ක්‍රියාත්මක වෙයිද දන්නේ කියන උපකල්පන තියෙන අතරතුරේදී තමයි ඉරානයේ මේ න්‍යෂ්ටික වැඩපිළිවෙලෙහි පියා විදියට හඳුන්වන ප්‍රමුඛයාව මේ ආකාරයෙන් ඝාතනය කරන්නේ. කොහොමද අමල් මේක ඊශ්‍රායලයේ වැඩක් කියලා කියන්නේ? මොකක්ද ඒ සඳහා තියෙන සාක්ෂි?
ඔව් දිලෘක්ෂි, මෙතන මොෂෙන් ෆක්‍රිස්දාන් ඔහු මෝටර් රථයෙන් ගමන් කරනකොට තමයි ඔහුට වෙඩි තබලා ඝාතනය කළා කියලා වාර්තා වුණේ. නමුත් පසුව ඉරාන බලධාරීන් ප්‍රකාශ කළේ මේක කවුරුවත් විසින් කරපු වෙඩි තැබීමක් නෙමෙයි, නව තාක්ෂණයක් භාවිතා කරමින් බොහෝ විට ඩ්‍රෝන් වගේ දේවල් භාවිතා කරගෙන මේ ඝාතනය සිද්ධ කරන්නට ඇති කියලා. මේ ඝාතනය කරපු ක්‍රමවේදේ ඒ වගේම ඉතාමත්ම සූක්ෂමව කිසි කෙනෙකුට අහුවෙන්නේ නැති විදිහට මේ මිනිමැරුව සිද්ධ කිරීම නිසා බොහෝ වෙලාවට මෙතන ඇඟිල්ල දික් වෙන්නේ ඊශ්‍රායලයට. ඊශ්‍රායලයට මෙවැනි කටයුතු සම්බන්ධයෙන් ඒව කාර්යක්ෂමව කිරීමේ හැකියාවක් තියෙනවායි කියලා බොහෝ විශ්වාසයක් තියෙනවා. මෙතන ඉරානය කෙලින්ම ඊශ්‍රායලයට මෙතන ඇඟිල්ල දික් කරනවා. මොකද ඔවුන් ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලය බලාපොරොත්තු වෙනවා කියලා ඉරානය යම් කිසි විදිහකට යුදමය තත්ත්වයකට පටලවා ගැනීමට ඒ සඳහා මේක කළාය කියලා. ඉතින් ඒ නිසා ඉරානය ප්‍රකාශ කළා තියෙනවා ඔවුන් මේකේ පලිය ගන්නවා. නමුත් ක්ෂණිකවම එවැනි දෙයකට පිවිසෙන්නේ නැහැ කියන කාරණාවත් ප්‍රකාශ කළා තියෙනවා. මැද පෙරදිග තියෙන අස්ථාවර තත්ත්වය තවත් වැඩි වෙන්නට මේ ඝාතනයේ හේතුවක් වෙන්න පුළුවන් කියන බිය පළ වෙලා තියෙනවා. නමුත් ජෝ බයිඩන් ප්‍රකාශ කළා තියෙනවා ඔහු ජනාධිපති ධූරයේ වැඩ බාරගත්තට පස්සේ ඉරානයත් සමග න්‍යෂ්ටික අවි ගිවිසුම සම්බන්ධයෙන් නැවත සාකච්ඡාවකට එළඹෙනවායි කියලා. බොහෝ වෙලාවට ඒ අවස්ථාව අවහිර කිරීමට මෙවැනි ඝාතනයක් සිද්ධ වුණාද කියන ඒ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඉරානය මේ පළවෙනි අවස්ථාවනේ මීට කලිනුත් ඔවුන්ගේ මේ න්‍යෂ්ටිකාවි සම්බන්ධ විශේෂඥයන් මේ විදිහට ඝාතනයට ලක් වෙලා තියුණා. එවැනි අවස්ථාවලදී ඔවුන් ඉස්රායලට තමයි ඇඟිල්ල දික් කරේ. මෙතන විශේෂයෙන්ම මේ මොෂෙන් කියන විද්‍යාඥයා ඔහුව කෙලින්ම ඉලක්ක කරමින් ඊශ්‍රායලයේ දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ ප්‍රහාර එල්ල කළ තිබුණා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි මේ වෙනකොට බොහෝ දෙනෙක් ඊශ්‍රායලට ඇඟිලි දික් කළා කියන්නේ ඊශ්‍රායලයේ මේ ඝාතනයේ පිටිපස ඉන්නට ඇති කියලා.
අපි ස්තුතිවන්ත වෙනවා මල් ඔබට මේ සතියේදීත් ලෝකයේ ප්‍රමුඛතම කාරණා හතර අපේ ඉදිරියේ තබමින් ඒ සම්බන්ධව තොරතුරු විමර්ශනයට සම්බන්ධ වීම පිළිබඳව ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන ආවිදියට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතායි සුපුරුදු විදියට මේ සාකච්ඡාවට එකතු වුණේ. ආයුබෝවන් අමල්, ලබන සිකුරාදා හමු වෙන තෙක්.
ආයුබෝවන් දුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.